සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහත ධම්මා සම්බුද්ධාන්ත නෙක්ඛම්මං අරියානං නියානං තේන ච නෙක්ඛම්මේන අරියානියන්ති කාමච්ඡන්දෝ අරියානං නියානාවරණං තේන ච කාමච්ඡන්දේන නිවිතන්තා අරියානං නියානං නප්පජානන්තීති කාමච්ඡන්දෝ අරියානං නියානාවරණන්ති පින්වත්නි අදත් පොය ධර්මදේශනා වශයෙන් පැයක් පමණ ධර්මදේශනා කිරීමට බලාපොරොත්තු වෙනවා. ධර්ම ශ්‍රවණය කිරීම පිළිබඳව අමුතුවෙන් කරුණ කියා දෙන්නට අවශ්‍ය වෙන්නේ නැහැ. නිතර බණ අහන ඒ වගේම ප්‍රතිපත්ති ධර්මයන් පුරන පිරිසක් හැමදෙනාම ඉතා හොඳින් ධර්මශ්‍රවණය කරලා ඒ ධර්මයට අනුව පිළිපැදලා තමන්ගේ සීල භාවනාදී ගුණ වැඩි දියුණු කරගෙන ඉක්මනින් උතුම් අමා මහ නිවන් දකින්නට වීරිය වඩන්නට ඕන. සරියුත් මහ රහතන් වහන්සේ පංච නීවරණයන් පිළිබඳ කරන ලද දේශනයක් තමයි අද විස්තර කර දීමට බලාපොරොත්තු වෙන්නේ. අපි නිතරම බණ කියනකොට මේ පංච නීවරණයන් පිළිබඳව ප්‍රකාශ කරනම නමුත් ඒවා විස්තර කර දීමට කාලයක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා ශ්‍රාවකයන්ට ඒ පිළිබඳව යම්කෙසේ අවබෝධයක් ලබා ගැනීමට යම්කිසි ප්‍රමාණයකින් විස්තර කර දෙන්නට බලාපොරොත්තු වෙනවා. දම්සෙනෙ සැරිවුත් මහ රහතන් වහන්සේ වදාළ දේශනයක් මේක. උන්වහන්සේ මේ විදිහට දේශනා කරනම්. නෙක්ඛම්මං අරියාණං නීයාණං තේනච නෙක්ඛම්මේන අරියා නීයං. ඒ නෛෂ්ක්‍රම්‍යය ආර්යයන්ගේ නීයාණ ධර්මයක්. නෛර්යාණ ධර්මයක් කියන්නේ නිවනට පමුණුවන ධර්ම. කාමච්ඡන්දෝ අරියාණං නීයාණාවරණ. කාමච්ඡන්දය කියන එක ආර්යයන්ගේ නිවන ආවරණය කරන ධර්ම. තේනච කාමච්ඡන්දේන නිවුතත්තා. ඒ කාමච්ඡන්දයෙන් වැසුන බැවින් අරියාණං නීයාණං ආර්යයන්ගේ නිවනට පැමිණීම නිවන් මග නප්පජානන්තේති. නොදනිත් නොයි. කාමච්ඡන්දෝ අරියාණං නීයාමනාවරණ. කාමච්ඡන්දය ආර්යයන්ගේ නිවන ආවරණය කරන ධර්ම. මේ මාත්‍රකා පාඨයේ සරල තේරුමයි. අපි ඒ ගැන තව ටිකක් තේරුම් ගන්නට ඕන. නෙක්ඛම්මං අරියාණං නීයාණං. මේ නෛෂ්ක්‍රම්‍යය ආර්යයන්ගේ නීයාණ ධර්මයක්. නීයාණ ධර්මයක් කියන්නේ ආර්යයෝ නිවනට පමුණුවන ධර්ම. ඉතින් මේ නෛෂ්ක්‍රම්‍ය නිසා තමයි ආර්යයෝ නිවනට පැමිණෙන්නේ. මොකද්ද මේ නෛෂ්ක්‍රම්‍ය කියන්නේ? මේකේ නොඑක් අර්ථ තියෙනවා. පැවිදි වීමට කියනවා මහාන වෙන එකට නෛෂ්ක්‍රම්‍ය කියලා. මොකද පංචකාම සම්පත්තියෙන් අතහැරලා ඒවට පිටුපාල තමයි පැවිදි වෙන්නේ. ඒවෙන් වෙන් වෙනවා. ඒ වගේම ප්‍රථම ධානයටත් කියනවා නෛෂ්ක්‍රම්‍ය කියලා. ප්‍රථම ධානයේදී නීවරණයන්ගෙන් වෙන් වෙනවා. නිවනටත් කියනවා නෛෂ්ක්‍රම්‍ය කියලා. නිවනේදී සියලු සංකත ධර්මයන්ගෙන් හේතුඵල ධර්මයන්ගෙන් වෙන් වෙනවා. විදර්ශනාවටත් කියනවා නෛෂ්ක්‍රම්‍ය කියලා. නিত্য සුඛ සුභ ආදී මේ දෘෂ්ටියෙන් වැරදි කල්පනාවන්ගෙන් වෙන්නේ. සියලු කුසල ධර්මයන්ටත් කියනවා නෛෂ්ක්‍රම්‍ය. අකුසල ධර්මයන්ගෙන් වෙන්නේ. මේ විදියට අර්ථ ගණනාවක් තියෙනවා. ප්‍රධාන වශයෙන් අපි මෙතෙන්දි ගන්නේ මේ පංචකාමයන්ගෙන් වෙන්වීම, ඒවට පිටපාන යාම තමයි නෛෂ්ක්‍රමය. එතකොට මේ සියලුම ආර්යයෝ පංචකාමයන්ට පිටපාන ඒව අත්හැර දමලා ඒ මග ගිහිල්ලා තමයි නිවනට පැමිණෙන්නේ. ඒකයි නෛෂ්ක්‍රම්‍යය ආර්යයන් නිවනට පමුණුවන ධර්මයක් කියලා සඳහන් කරනවා. අපේ සිද්ධාර්ථ කුමාරයෝ ඒ වගේම බෝධිසත්ව කාලේ ඕනතරම් නෛෂ්ක්‍රම්‍ය යදුනම කහදේව රජ්ජුරු ආදී අය මේ බුද්ධ ශාසනයේදීම ශ්‍රාවකය හැමදෙනාම මේ නෛෂ්ක්‍රම්‍යට බැහැලා තමයි නිවනට පැමිණෙන්නේ. ඒ නිසා නෛෂ්ක්‍රම්‍ය කාමයන්ට පිටුපාල පංචකාමයන් අත්තර දමා යාම ආර්යයන්ගේ නිවනට මඟ නිවනට පමුණුවන ධර්මයක් කියලා තමයි මේ දේශනා කරන්නේ. ඊළඟට වදාරනවා කාමච්ඡන්දෝ අරියාණං නීයානාමරණ. මේ කාමච්ඡන්දය ආර්යයන්ගේ නිවන ආවරණය කරන ධර්ම. දැන් නෛෂ්ක්‍රම්‍ය කියන්නේ කාමයන්ට කාමච්ඡන්දේ අතහැර දමලා යාම, ඒවට පිටුපහල යාම කියන එකයි. එතකොට ඒක ආර්යයන්ගේ නීයාන මාර්ගයක් නිවනට පමුණුවන ධර්මයක්. කාමච්ඡන්දය ආර්යයන්ගේ නිවන ආවරණය කරන ධර්මයි. ඒ කාමච්ඡන්දයෙන් වැසුණහම නිවනට පැමිණෙන්න බැරුව යන්න. අපි බලමු මොකද්ද මේ කාමච්ඡන්දය කියන්නේ. කාමච්ඡන්දය කියන්නේ ඒ කාමයන් පිළිබඳව තිබෙන්නා වූ ආශා. වස්තුකාම ක්ලේශකාම කියලා මේක දෙකට බෙදෙනවා. වස්තුකාම කියලා කියන්නේ මේ ලෝකේ තියෙන සේරම දේව. දිව්‍ය ලෝක, මනුෂ්‍ය ලෝක මේවා තියෙන ධ්‍යාන මාර්ගඵල නිවන් අරුණහම සේරම වස්තුකාම තමයි කාමවස්තු. ඒ කාමවස්තුන් පිළිබඳව තිබෙන ආශාව තමයි වස්තුකාම ක්ලේශකාම කියලා. එතකොට කාමවස්තුන් පිළිබඳව තිබෙන ආශාව තමයි ක්ලේශකාම. නති කාමයානි චිත්‍රානි ලෝකේ. මේ ලෝකේ හරියට විචිතුරු දේවල් තියෙනවා. නමුත් ඒවා කාම කියලා කියන්න බෑ. සංකප්ප රාගෝ පුරිසස්ස කාම. ඒ කාමවස්තුන් පිළිබඳව තිබෙන සංකල්පනාව තමයි මේ සත්වයාට කාමය කියන්නේ. තිට්ඨන්ති චිත්‍රානි තතේව ලෝකේ. මේ ලෝකේ විසිතුරු දේවල් හැමදාම පවතිනවා. අතෙත්ත ධීරා පජහන්ති චන්ද. ඥානවන්තයෝ ඒ කාමවස්තුන් පිළිබඳව තිබෙන ඡන්දය ආශාව අතර ඒ කාමවස්තුන් අපට අතහරින්න බෑ. කාමවස්තුන් විනාශ කළාට කාමච්ඡන්දය අරින්නේ නැහැ. කාමවස්තුන් පිරිසිඳ දත යුතුය. ඊළඟට කාමවස්තුන් පිළිබඳව තිබෙන ආශාව ක්ලේශකාමය ඒක ප්‍රහාණය කළේ. මේ කාරණා දෙකෙන් ඒක තේරුම් ගන්න පුළුවන්. වස්තුකාම ප්‍රහාණය කරන්න බෑ, පිරිසිඳ දැනගන්න ඕනේ, හොඳට අවබෝධ කරගන්න ඕනේ පිළිපද. ප්‍රහාණය කරන්න තියෙන්නේ ක්ලේශකාමයේ තමයි. මේ වස්තුකාමයන් පිළිබඳව තිබෙන ආශාව තමයි ප්‍රහාණය කරන්නට කියන්නේ. ඉතින් මෙන්න මේ වස්තුකාමයන් පිළිබඳව තිබෙන කැමැත්ත ආශාව තමයි කාමච්ඡන්දේ කියන්නේ. කොට කාමච්ඡන්දෝ අරියාණං නීයානාවරණං. ආර්යයන්ගේ නිවන ආවරණය කරන ධර්මයක් තමයි කාමච්ඡන්ද. මේ කාමච්ඡන්දේ ආදී නීවරණ පහක් තියෙනවා. බෞද්ධයෝ නිතරම අහන කනට වැටෙන ධර්ම තමයි මේ පංච නීවරණ. මේවා මොකද කරන්නේ? නිවන ආදිය ආවරණය කරන. මේක තියෙනවා අර්ථ කීපයක්. මේ කාමච්ඡන්දාදී නීවරණ හිතේ වඩුණහම නිවන ආවරණය කරනවා. දැන් ගොවියෙක් භෝග කරලා හිටන් හේනක් හෝ කරලා වටේටම කටු වැට බඳින. මොකද මේ සතුන්ට එන්න බැරි වෙන්න ආවරණය කරන. ඒ වගේ මේ කාමච්ඡන්දාදී නීවරණ හිතේ වැටකොටු බැඳා වගේ කුසල ධර්මයන්ට ධ්‍යාන මාර්ගඵල ධර්මයන්ට එන්න දෙන්නේ වළක්වන. මේ වළක්වනවා කියන අර්ථය ආවරණය කරනවා කියන අර්ථය. ඊළඟට වළක්වනවා කියන අර්ථයකුත් තියෙනවා. දැන් ඔය ආරක්ෂක මුරපලක් වාගේ තැනකදී යන්න දෙන්නේ කාටවත් වළක්වනවා. ඒ වළක්වනවා කියන අර්ථයත් මෙතන තියෙනවා. මේ කාමච්ඡන්දාදී නීවරණ හිතේ මුරපලක් දාලා වගේ කුසල ධර්මයන්ට ධ්‍යාන මාර්ගඵල ධර්මයන්ට උපදින්න දෙන්න වළක්වන. ඒ වගේම වසා දානවා කියන අර්ථයක් තියෙනවා. දැන් ගේක දොර ජනෙල් ඔක්කොම වහලා යතුරු දැම්මහම කාටවත් යන්න බෑ. ආසනයක ගේට්ටු ආදී වසා දැම්මහම යන්නට බෑ. පුරාණ කාලයේ හැටියට නුවර දොරටුව වැහුවහම කාටවත් නුවරට ඇතුල් වෙන්න බෑ. අන්නේ වගේ මේ කාමච්ඡන්දාදී නීවරණ හිතේ දොර යතුරු දාන වහලවක් කුසල ධර්මයන්ට, ඒ වගේම ධ්‍යාන මාර්ගඵල ධර්මයන්ට පහළ වෙන්නට දෙන්නේ නැහැ. මෙන්න මේක තමයි මේ කාමච්ඡන්ද ආදී තියෙන අරතල. මෙහිදී වදාළ සරියුත් මහ රහතන් වහන්සේ කාමච්ඡන්දෝ නීයානාවරණං නිවනට ආවරණය කරන ධර්මය. එතකොට මේ රූප ශබ්ද ගන්ධ ආදී පංචකාමයන් පිළිබඳව තිබෙන ආශාව ක්ලේශකාමය නිවන ආවරණය කරන ධ්‍යාන මාර්ගඵල ආවරණය කරන ධර්මයක් හැටියට බුදුරජාණන් වහන්සේ වදාළා. මේවා ප්‍රහාණය කරගන්නේ කොහොමද ආදී විස්තර බොහෝම තියෙනවා. ඒවා කියා දෙන්නට කාලයක් ගන්නට අමාරුයි. බුදුරජාණන් වහන්සේ මේ කාමච්ඡන්දය ණයක් ගත්තා වගේ කියලා දේශනා කළා. ණයකට උපමා කළා කියලා. දැන් කාගෙන් හරි ණයක් අරගෙන හිටන් ඒ ණය මුදල වියදම් කළා ඉවර වෙනවා. එතකොට ණය හිමියාට බැඳිලා ඒ ණයකාරය ඇවිල්ලා මොනවා කිව්වත් බැන්නත් අසභ්‍ය වචන කිව්වත් ඉවසා ගන්නට ඕන. මොකද ඒකට හේතුව මේ ණය අරගෙන තියෙන නිසා. ඒ වගේ බුදුරජාණන් වහන්සේ වදාරනවා මේ කාමයන්ට බැඳුනහම හරියටම ණයගත්ත බුද්ධලයවක් කොච්චර අඩන්තේත්තං කළත් අතහැර දමන්නේ නැහැ. දැන් නිදසුනක් වශයෙන් අපි ගත්තහම ඇතම් ස්වාමිවරු භාර්යාවට හරියට ගහනවා බනිනවා අඩත්තේත්තං කළා. ඒ වුණාට යන්නේ නැහැ අතහැරලා මේ ණයගත්තාමගේ කාමයන්ට බැඳෙන. සමහර භාර්යාවරු ස්වාමියාට හරියට කරදර කම්කටොළු ගෙන දෙනවා. නමුත් අතහැරලා යන්නේ නැහැ. මොකද හේතුව අර ණයගත්තාමගේ බැඳිලා. එනිසා බුදුරජාණන් වහන්සේ මේ කාමච්ඡන්දය ණයක් වගේ කියලා තමයි දේශනා කරවတာ. එතකොට මේ කාමච්ඡන්දය නිවන ආවරණය කරන ධර්මයි. ඒකට විරුද්ධ වූ නෛෂ්ක්‍රම්‍යය නිවනට පමුණුවන ධර්මයි. නෛෂ්ක්‍රම්‍යෙන් නිවනට පමුණුවනම කාමච්ඡන්දයෙන් නිවන ආවරණය කරන. එතකොට අපට નિરાයාසයෙන්ම තෙනෙනවා මේ නිවන අවබෝධ කර ගැනීමට මේ කාමච්ඡන්දය දුරු කළ යුතු බව ප්‍රහාණය කළ යුතුයි. සමාධි භාවනා කිරීමෙන් ඒක ප්‍රහාණය කරන්නට පුළුවන්. ඊළඟට අපි බලමු අනික් නීවරණේ පිළිබඳ. අභ්‍යාපාදෝ අරියාණං නීයාණං තේනට අභ්‍යාපාදේන අරියා නීයන්. අව්‍යාපාදේ අරියන් ආර්යයන්ගේ නිවනට පමුණුවන ධර්මය. ඒ අව්‍යාපාදේ නිසා ආර්යයෝ නිවනට පැමිණෙන. ව්‍යාපාදෝ අරියාණං නීයාණං වරණං. ව්‍යාපාදේ කියන එක ආර්යයන්ගේ නිවන ආවරණය කරන ධර්ම. තේනච ව්‍යාපාදේන නිවතත්තා අරියාණං නීයාණං නප්පජානಂತಿ. ව්‍යාපාදෝ අරියාණං නීයාණං බර. ඒ ව්‍යාපාදයෙන් වැසුන බැවින් ආර්යයන්ගේ මේ නිවන නිවන් මඟ නොදනිච්චනාර්ථයෙන් ව්‍යාපාදය නියානාවරණ ධර්මයක් නිවන ආවරණය කරන ධර්මයක් කියලා මේ දේශනාවේ තියෙනවා. අව්‍යාපාදෝ අරියාණං නීයාණං අව්‍යාපාද. එතකොට අව්‍යාපාදයයි ව්‍යාපාදයයි. අව්‍යාපාදය කියන්නේ ව්‍යාපාදේ නැති බව තමයි. ව්‍යාපාදය කියන්නේ හිත නරක් වීම. ව්‍යංජනයක් පිළුණුනා වගේ නරක් වීම තමයි ව්‍යාපාදය. ඒක වැඩි දියුණුනහම ක්‍රෝධය, වෛරය, බද්ධ වෛරය ආදී වශයෙන් එහාට යනවා. මේ නීවරණයන් දේශනා කරන තැන්වල වැඩි වශයෙන් භාවනා යෝගීන්ගේ හැටියට තමයි දේශනා කරන්නේ. භාවනා කරන අයට අර කියන ක්‍රෝධය, වෛරය, බද්ධ වෛරය ආදී දේවල් ඇති වෙන්න බෑ. හිතේ නුරුස්නා ගතිය, නොයවසලිමත් ගතිය වගේ ඇති වෙනවා. අන්න ඒක තමයි අපිට ව්‍යාපාදයේ හැටියට ගන්නට තියෙන්නේ. ඒකේ අනිත් පැත්ත තමයි අව්‍යාපාදයේ කියන්නේ. අව්‍යාපාදය කියන්නේ ව්‍යාපාදේ නැතිකම. හැබැයි මෛත්‍රිය තමයි භජනය කරන්නේ. නමුත් අව්‍යාපාදය කියන්නේ මෛත්‍රියයි කියලා කෙලින්ම අපට කියන්න අමාරුයි. දැන් මෛත්‍රියයි අව්‍යාපාදයයි ඒ දෙකේ තේරුමේ පොඩි වෙනසක් තියෙනවා. දැන් අපට තියෙනවා චාරිත්‍ර සීල, වාරිත්‍ර සීල කියලා දෙක. දැන් මෛත්‍රිය කියන එක චාරිත්‍ර සීල වාගේ කළ යුතු දෙයක්. අව්‍යාපාද කියන්නේ වාරිත්‍ර සීල වාගේ වළකින නොකළ යුතු දෙයක්. ඒ නිසා ව්‍යාපාද නොකිරීම තමයි අව්‍යාපාදය කියලා කියන්නේ. මෛත්‍රී පැත්ත තමයි භජනය කරන්නේ. නමුත් අපට අව්‍යාපාදයට කෙලින්ම මෛත්‍රී කියන්න බෑ. ව්‍යාපාද නොකිරීම අව්‍යාපාද. මෛත්‍රී කියන එක ක්‍රියාකාරීත්වය, සත්‍යයන්ට මෛත්‍රී වඩන එක. අව්‍යාපාදය කියන්නේ එහෙම එකක් නෙමෙයි. ඉතින් කොහම වුණත් මේ අව්‍යාපාදේ ආර්යයන්ගේ නිවනට පමුණුවන ධර්මය. ඒකේ අනිත් පැත්ත තමයි ව්‍යාපාද. හිත නරක් වීම, හිත දෝෂ වීම, නයසිලිමත් ගතිය, නුරුස්නා ගතිය ආදී වශයෙන් මේ භාවනා කරන අයට මේවා පැමිණෙනවා. භාවනා කරන අය නම් එතනින් ඒක පාලනය කරගන්නේ. සාමාන්‍යයට ආවහම පාලනය කරගත්තේ නැතිනම් ක්‍රෝධේ, වෛරේ, බද්ධ වෛරේ ආදී වශයෙන් වර්ධනය වෙනවා. ඒකට ව්‍යාපාදේ කියන්නේ හිත නරක් වීම, හිත දෝෂයේම කියන්නේ. ඒක ද්වේෂ මූලිකේ. දැන් කාමච්ඡන්දය ඇති වෙන්නේ ප්‍රිය මනාප අරමුණු වල. ව්‍යාපාදේ ඇති වෙන්නේ අප්‍රිය අමනාප අරමුණු වල ගැටුණාම. එතෙන් ව්‍යාපාදය නිමනට යාම වළක්වන ධර්මයක්. අර කලින් කියා දුන්නා මේක නිවන ආවරණය කරනවා, නිවනට යන්න නදී වළක්වනවා, ඒ වගේම දොරටුවක් වසා දම්මවාගේ හිත වසා දමනවා. මෙන්න මේ අරතෝලින් නීවරණ කියලා කියනවා. මේ ව්‍යාපාදය කියන එක නීවරණය. නිතරම අප්‍රිය අරමුණු වල ගැටීමේදී තමයි ව්‍යාපාදේ ඇතිවෙන්නේ. දැන් ප්‍රියමනාප අරමුණු වලදී කාමච්ඡන්දේ ඇතිවෙන්නේ, අප්‍රිය අමනාප අරමුණු හමු වුණාම තමයි ව්‍යාපාදේ ඇතිවෙන්නේ. ඒවා වළක්වා ගන්න හැටි, ප්‍රහාණය කර ගන්න හැටි දීර්ඝ විස්තර තියෙනවා දේශනාව. නමුත් මේ වගේ ධර්ම දේශනාවකදී ඒ හැම එකක්ම කියා දෙන්නට පුළුවන් කමක් නැහැ. එකට ව්‍යාපාද නීවරණය ආර්යයන්ගේ නිවන ආවරණය කරලා. අව්‍යාපාදය කියන එක ආරියං නිවනට පමුණෝ. මේ ව්‍යාපාදය ආරියංගේ නිවන ආවරණය කරන නිසා එම ව්‍යාපාදයට නීයානාමරණ ධර්මයක් කියලා කියනවා. බුදුරජාණන් වහන්සේ මේ නීවරණ ධර්මයන් පිළිබඳව හැම එහෙකටම උපමා දේශනා කළා. ඒ ව්‍යාපාදයේ කියන එක ඒ නීවරණය පිත්ත රෝගියෙක් වාගේ කියලා දේශනා කළා. දැන් පිත්ත අධික වෙලා රෝගේ හැදුනා. කොයිතරම් මිහිරි ආහාර පාන දුන්නත් ඒව අනුභව කරලා තිත්තයි කියලා එක්ක වමනේ කරන. මේ අනික් අය ගන්න හොඳ මිහිරි ආහාර පාන. දැන් ඔහුට හැදිලා තියෙන මේ පිත් රෝගේ නිසා ඉතා මිහිරි ආහාර පාන වුණත් තික්ත රසේ වශයෙන් තමයි දැනෙන්නේ. ඒ නිසා ඊවතට දානවා, සමහර විට වමනී කරලා දානවා තිත්තයි. අන්න ඒ වගේ මේ ව්‍යාපාදේ කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. ඒක තේරුම් ගන්න මෙහෙමයි. දැන් ආචාර්ය උපාධ්‍යායවරු, ඒ වගේම මව්පිය ගුරුවරු, අනෙක් ලාබාල අයට අවමාද අනුශාසනා කරනවා. ඒ වැඩිහිටි අය හොඳට අධ්‍යක්ෂයෙන් ඇති බොහෝ දුරට ඉදිරියේ අනාගතේ පේනා ඒ අය මේ විදිහට කරන්න, මේ මේව කරන්න එපා ආදි වශයෙන් නිතර අවවාද අනුශාසනා කරනවා. දැන් මේ අවවාද අනුශාසනා ලැබීම කියන එක තමන්ගේ ජීවිතය සාර්ථක වීමට හේතු වන කාරණේ. ඒක මිහිරි දෙයක් තමයි අවවාද අනුශාසනා ලැබෙනවා. ආචාර්ය උපාධ්‍යයන් වහන්සේලාගෙන්, ගුරුවරුන්ගෙන්, දෙමාපියාදීන්ගෙන් අවවාද අනුශාසනා නොලැබුණාම තමයි අපේ ජීවිතය අසාර්ථක වෙන්නේ. ලැබෙනවා නම් ඒක ඉතා හොඳයි. නමුත් මේ ව්‍යාපාද තියෙන එක්කෙනාට අවවාද අනුශාසනා කළාම පිළිගන්නේ තමන්ගේ ජීවිතයේ සාර්ථක වෙන මේ ඉතා මිහිරි අවවාද අනුශාසනා ඕට හිතෙන්නේ තමන්ට විරුද්ධකම් කරනවා. මටත් අවවාද කරන්න එනවද කියලා හිතන් සමහර විට කිපිලා හිතන් අනික් අයට දොස් පරස් කියනවා. ඒ අවවාද පිළිගන්නේ මෙන්න මේ කාරණා නිසා මේ ව්‍යාපාදයේ කියන එක පිත්ත රෝගියෙක් වගේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. කොට අව්‍යාපාදයේ ආර්යයන්ගේ නිවනට පමුණුවන ධර්මය. ව්‍යාපාදයේ ආර්යයන්ගේ නිවන ආවරණය කරන ධර්මය. මේ ආර්යයන්ගේ කියන්නේ සාමාන්‍ය දේශනාවක් හැම දෙනාගේ නිවන පමණකුත් නෙමේ. ලෞකික කුසල ධර්මයන් පවා ඒව ආවරණය කරන ධ්‍යාන සමාපත් ඒවත් ආවරණය කරන ඔය දෙවෙනි නීවරණ ඊළඟට වදාරණවා ආලෝක සංඥා අරියාණං නීයාණං තේන මිද්දං අරියාණං නීයාණාවරණ. මේ ආලෝක සංඥාව ආරියන්ගේ නීයාණාවරණ එන් වෙන් වෙන ධර්මයක් නිවනට පමුණුවන ධර්මය. ඒකේ අනිත් පැත්ත තමයි තේන මිද්දං අරියාණං නීයාණාවරණ. තේන මිද්දය ආර්යයන්ගේ නිවන ආවරණය කරන ධර්මය. නීවරණයන් පිළිබඳව සලකා බලනකොට තුන්වෙනි නීවරණය තමයි තේන මිද්ද කියන්නේ. ඒකට විරුද්ධ ධර්මයේ තමයි ආලෝක සංඥා. මේ දේශනාවේ පමණක් නෙවෙයි බුද්ධ දේශනාවේ බොහෝ තැන්වල මේ තීන මිද්දේට විරුද්ධ ධර්මය ආලෝක සංඥාව හැටියට දේශනා කළා. දැන් අපට ඇස් දෙක පියාගත්තාම ඝන අඳුරයි. නින්ද යන්නේ. ආලෝකයේ තියෙනකොට ඇස් දෙක අරන ආලෝකය දිහා බලනකොට ඒ නිදිමත අඩු වෙලාය. දැන් දහවල් කාලයට හොඳට ආලෝකයේ තියෙනවා. නිදිමත අඩුයි. රාත්‍රී කාලයට ආලෝකයේ නැයි නිසා නිදිමත වැඩි. මේ ආලෝකය තේන මිද්දයට විරුද්ධ ධර්මයක්. ඉතින් සමහර විට අපට නිදිමත තියෙන වෙලාවක එළියට බැහැලා අහස දිහා බලලා වටපිට බලනකොට අර නිදිමත ගතිය අඩු වෙනවා. මොකද තේන මිද්දේට විරුද්ධ ධර්මයේ තමයි ආලෝක සංඥාව. එතකොට ආලෝක සංඥාව ආර්යයන්ගේ නිවනට පමුණුවන ධර්මය. තේන මිද්දය ආර්යයන්ගේ නිවන ආවරණය කරන තේන මිද්ද. තේන මිද්ද කියලා කියන්නේ හිත කය අකර්මණ්‍ය වීම. හිතේ කයේ අකර්මණ්‍ය ගතියට කියනවා තේන මිද්ද කියලා. චිත්ත චෛතසිකයන්ගේ අකර්මණ්‍ය බව. ඒ අකර්මණ්‍ය භවයේ ප්‍රතිඵලය තමයි උදාසීනගම, නිදිබරගතිය, ඇලිමැලිගති, කම්මැලිගති. මේ තීන මිද්දයේ ප්‍රතිඵලයක් තමයි. තීන මිද්ද කියන්නේ හිතකය අකර්මෙන්න ගතිය. වැඩකට යදවන්නට බැහැ. තීන මිද්දේ හේතු කොටගෙන හිත මොනම වැඩකටවත් යොදවන්න බෑ අකර්මන්නේ. යම් කටයුත්තකට භාවනාවකට මොනම දෙයකටවත් යොදවන්න බෑ අකර්මන්නේ. අන්නේ හිතේ කයේ අකර්මන්නේ ගතිය තමයි තීන මිද්ද කියලා කියන්නේ. ඒ අකර්මන්න ගතියේ ප්‍රතිඵල තමයි උදාසීනකම, කම්මැලිකම, නිදිබර ගතිය, වැඩකට යොදන්න බැරි ගතිය, මේ ඔක්කොම අර තීන මිද්දේ ප්‍රතිඵල තමයි. තින් සමාධි විදර්ශනා භාවනා කරන කෙනෙකුට වුණත් මේ තීන මිද්දේ ආවහම මොනම භාවනාවක්වත් කරන්න බෑ. සිත අකර්මයි. ඒ නිසා මේ තීන මිද්දය ආර්යයන්ගේ නිවන ආවරණය කරන දා. දැන් මෙහිදී වදාළේ මේ තීන මිද්දයට විරුද්ධ ධර්මයේ ආලෝක සංඥාව බව. තවත් බොහෝ කාරණා තියෙනවා ඒක දුරු කර ගැනීමට, ඒවා කියා දෙන්නට කාලය නෙවෙයි. හොඳට ධෛර්යය උත්සාහවන්ත වුණහම මේ ආලෝක සංඥා ආදියෙන් තීන මිද්දය මර්ධනය කරගන්නට පුළුවන්. ඒකට මේ තීන මිද්දය ආර්යයන්ගේ නිවන ආවරණය කරන ධර්මයක්. ආලෝක සංඥාවයකට විරුද්ධයක ආරියං නිවනට පමුණුවන ධර්මයක් හැටියට දේශනා. මේ තීන මිද්දය හිරගයක් වගේ කියලා බුදුරජාණන් වහන්සේ උපමාවට දේශනා කළා. නේ යම්කිසි කෙනෙක් යම්කිසි වරදකට හිරගට වැටිලා ඉන්නේ. දැන් මේ තනත්තා හෙට හිරගෙයින් නිදහස් වෙනවා. අද තියෙනවා ගමේ හොඳට උත්සවාර පැරණි කාලේ හැටියට නැකත් කෙලි ආදී දේවල්, එහෙම නැත්නම් ඔය සංගීත සංදර්ශන නාට්‍ය ආදී දේවල් උත්සව තියෙනවා ගමේ. මේ කියන තනත්තා දැන් හිරගෙයි, හිරමැදුරෙයි. ඉතින් ගමේ අය මේ නැටුම් ගැයුම් බලලා ගීත අහලා නොයෙක් හැටියට පහුවදා වර්ණනා කරනවා. ඒ නැටුම් හොඳයි, ඒ ගීතය හොඳයි ආදී වශයෙන්. දැන් මේ තැනත්තත් හිරෙන් නිදහස් වෙලා පහුවදා ගමට එනවා. ඉතින් මෙයා ඉදිරිපිට අනික් අය ඊ රාත්‍රියේ තිබෙච්ච මේ නැටුම් ගැයෙන් වල ලස්සන වර්ණනා කරනවා. මෙයා හිරගේ ඉඳලා ආපු නිසා දන්නේ නැහැ. ඒ නිසා නිස්සද්දෝ නිකායි. ඒ වගේ මේ තීන මිද්දෙන් මැඩගත් සමහර කෙනෙක් බණ අහන්න ගියත් නින්දට වැටේ. භාවනා කරන්න ගියත් නින්දට වැටේ. වෙන මොනවා හරි පුද පූජා ආදී දෙයක් කරන්න ගියත් නින්දට වැටේ. තින් බොහෝ දෙනා රාත්‍රියේ බණ අහලා ඒ ධර්ම දේශනේ ගැන කතා වෙනවා. හොඳ ධර්ම දේශනයක් කළේ ඒ දේශකයන් වහන්සේ බොහොම හොඳයි, ධර්ම දේශනාවත් බොහොම හොඳයි කියලා මේ බණ අහන්න ගිය අය කතා කරනවා, වර්ණනා කරනවා. නමුත් මේ තැනත්තා නින්දට වැටිලා බණ ඇහුවේ නැහැ. ඒ නිසා මෙයා නිස්සද්දේ නෑ, දන්නේ නැහැ බණට මොනවා කිව්වද කියලා. මනම තේරුමක්වත් නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ තීන මිද්දය කියන එක හිරගයක් වාගේ කියලා දේශනා කළා. එතකොට මේ තීන මිද්දේ ආර්යයන්ගේ නිවන ආවරණය කරන ධර්මයක්. ආලෝක සංඥාව ආර්යයන් නිවනට පමුණුවන ධර්මයක් කටියට තමයි දේශනා. ඊළඟට හතරවෙනි එක උද්ධච්ච කුක්කුච්ච කියන එක තමයි නීවරණය. ඒ උද්ධච්ච කුක්කුච්ච කියන නීවරණය ගැන මෙහෙම දේශනා කළා තියෙනවා. අවික්ඛේපෝ අරියාණං නීයාණ තේනච අවික්ඛේපේන අරියා නීයන්ති. උද්ධච්චං අරියාණං නීයානා වරණං. ඔය විදියට දේශනා කරලා තියෙනවා සාරියුත් මහරහතන් වහන්සේ. එතකොට අවික්ෂේපය ආර්යයන්ගේ නිවනට පමුණුවන ධර්මය. උද්ධච්චය ආර්යයන්ගේ නිවන ආවරණය කරන ධර්මය. මේ දේශනා පාඨයේ උද්ධච්චය විතරයි සඳහන් වෙන්නේ. නමුත් අපි ගන්න ඕන නිතරම උද්ධච්ච කුක්කුච්ච කියන දෙකම. අන්න ඒක නීවරණයක්, මේ ආර්යයන්ගේ නිවන ආවරණය කරන ධර්මය. එතකොට අවික්ෂේපය කියන එක ආර්යයන් නිවනට පමුණුවන ධර්මය. අවික්ෂේපය කියන්නේ හිත විසිරී නොයාම කියන එක. උද්ධච්චේ කොක්කොච්ච කියන්නේ හිත විසිරී යන. උද්ධච්චේ කියන්නේ හිත විසිරී යන ගතිය. කොක්කොච්චේ කියලා කියන්නේ තමන්ට කරගන්න බැරි වෙච්ච යහපත් හොඳ දේවල් පිළිබඳවත්, තමන්ගෙන් වෙච්ච වැරදි පිළිබඳවත් පසුතැඹිලි වෙන ගතිය. ඒකට තමයි කුක්කුච්ච කියලා කියන්නේ. උද්ධච්ච කියන්නේ හිත විසිරී යන ගතිය. ඒකට අවික්ෂේපය කියලා කියන්නේ හිත විසිරී යන්නේ නැති ගතිය. වික්ෂේප කියලත් කියනවා හිත විසිරී යන එකට. හිත විසිරී නොයන එකට කියනවා අවික්ෂේප කියලා. වික්ඛිත්ත චිත්තෝ නේකග්ගෝ සද්ධම්මං පස්සති අපස්සමානෝ සද්ධම්මං දුක්ඛාන පරිමුච්ඡති. අය දේශනාවේ තියෙනවා හිත විසිරී යන එකඟතාවයක් නැති එක්කෙනා සද්ධර්මයේ දකින්නේ නැහැ. විදර්ශනා ධ්‍යාන මාර්ගඵල ධර්ම එහු දකින්නේ නැහැ. අපස්සමානෝ සද්ධම්මං දුක්ඛාන පරිමුච්ඡති. ඒ ධ්‍යාන මාර්ගඵල ආදී සද්ධර්මේ නොදකින තැනත්තා මේ දුකෙන් මිදෙන්නේ නැහැ කියලා ඔය දේශනාවේ සඳහන්. කොට මෙතන අවික්ෂේපේ තමයි ආර්යයන්ගේ නිවනට පමුණුවන ධර්ම. අවික්ෂේපේ කියන්නේ හිත විසිරෙන්නේ නැති ගතිය. දැන් ඔය ග්‍රීෂ්ම කාලෙට පාරවල් වල වේලිලා දූවිලි හරියට තියෙනවා. වාහනයක් යනකොට වටා පිටා හැමතැනම දූවිලි විසිරීලා යනවා. අන්නේ වගේ හිත විසිරෙන ගතිය තමයි උද්දච්චය කියන්නේ. දැන් වර්ෂාවක් වැස්සහම අර දූවිලි සේරම එකතු වෙනවා කැටි වෙනවා. අන්නේ වගේ සිත කැටි වෙන එකතු වෙන ගතිය තමයි අවික්ෂේපය කියන්නේ. දැන් පාම් පිටි සහල් පිටි වැනි දේවල් විසිරීලා යනවා සියම් කුඩු. වතුර ටිකක් කලවම් කළාම අනේ ගුලි කරන්න පුළුවන් කැටි කරන්න පුළුවන්. අන්නේ වගේ හිත කැටි වෙන ගතිය එකඟ වෙන ගතිය තමයි අවික්ෂේපය කියලා කියන්නේ. එතකොට මේ අවික්ෂේපය ආර්යයන් නිවනට පමුණුවන ධර්මය. එතකොට ඒකේ අනිත් පැත්ත තමයි උද්දච්චය. හිත විසිරියාම ආර්යයන්ගේ නිවන ආවරණය කරන ධර්මය. ඒ හිතේ විසිරියාම නවත්තන්න ඕන අවික්ෂේපේ ඇති කරගන්න. අවික්ෂේපේ ඇති කරගන්න යම් කෙසි භාවනා අරමුණක හිත පිහිටවලා කටයුතු කරන්නට. කොට මේ අවික්ෂේපේ තමයි ආර්යයන්ගේ නිවනට පමුණුවන ධර්මය. ඒකට විරුද්ධ ධර්ම තමයි උද්දච්ච කුක්කුච වික්ෂේපය කියන්නේ. එතකොට මේ වික්ෂේපයෙන් මොකද කරන්නේ? නිවන ආවරණය කරනවා, වළක්වනවා, වසා දමනවා. නිවන පමණක් නෙමෙයි, ලෞකික කුසල ධර්මයන් පවා ඉපදෙන්නට නොදී ආවරණය කරනවා, වළක්වනවා. අන්නේ නිසා මේක නීවරණයක්. එතකොට ඒක විරුද්ධ ධර්මයේ තමයි අවික්ෂේපය. අවික්ෂේපය නිසා ආර්යයෝ නිවනට පැමිණෙනවා. බුදුරජාණන් වහන්සේ මේ උද්දච්ච කුක්කුච්ඡය 16ක් වගේ කියලා උපමාවට පෙන්නලා තියෙනවා. දැන් 16ක් ගිහිල්ලා හිටන් ස්වාමියාගෙන් ඉඩ ලබාගෙන ක්‍රීඩා පිටියක ක්‍රීඩා කරනවා, සතුටු වෙනවා. බොහොම සතුටෙන් ප්‍රීති ප්‍රමෝදයෙන් ක්‍රීඩා කරනවා. නමුත් මෙයා 16. ඒ තමන්ගේ ස්වාමියා පණිවිඩයක් කියවනවා වහාම එන්න කියලා. ඉතින් අර සතුටු වෙන එක ක්‍රීඩා කරන එක නවත්තලා ඒ ස්වාමියාගේ අනට කීකරු වෙලා එයා යන්න ඕනේ 16ක්. ඒ වගේ යම්කිසි භික්ෂුවක් හෝ භාවනා කිරීමට අරණ්‍ය ආදී තැනකට ගියහම මෙයාට මේ විවේක සෝය විඳින්න ලැබෙන්නේ නැහැ. නොයෙක් සැක කුකුස් ඇති වෙනවා. විනය පිළිබඳව, භාවනා මාර්ග පිළිබඳව නොයෙක් සැක කුකුස් ඇති වෙනවා. ඉතින් මේ විවේක සෝයේ අතහැර දමලා හිටන් ගුරුවරු ආචාර්ය උපාධ්‍යයන් වහන්සේලා හොයාගෙන යන්න සිද්ධ වෙනවා. අර 16 සේරම විනෝද වී මාතහැරලා ස්වාමියාගේ අනට කීකරු වෙලා ගියා. ඔහුගේ විනෝදේ ඔක්කොම නැතුව ගියා. ඒ වගේ මේ උද්දච්ච කුක්කුච්චය තියෙන එක්කෙනා ආරණ්‍යයකට ගියහම නොයෙක් සැකකුසු ඇති වෙනවා. ආරණ්‍ය බොහොම සුවදායක සැනසෙලිදායක තැනක්. ඒ නිරාමිත සුවය, විවේක සුවය විඳින්න ලැබෙන්නේ මේ නොයෙක් සැකකුකුස්සාවන් පස්සේ. අර විවේකේ අත්හැර දාලා හිටන් ආචාර්ය උපාධ්‍යයන් වහන්සේලා හොයාගෙන යන්න සිද්ධ වෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ උද්දච්ච කුක්කුච්චය දාසයෙක් වගේ කියලා උපමාවට දේශනා කළා. ඊළඟට වදාරනවා ධම්ම වවත්තානං අරියානං නීයානං තේනච ධම්ම වවත්තේන අරියානීයන්. මේ ධම්ම වවත්තාන කියන එක ආර්යයන් නිවනට පමුණුවන ධර්ම. ඒ ධර්ම වවත්තානයෙන් ආර්යයෝ නිවනට පැමිණෙන. විචිකිච්ඡා අරියාණං නීයානාවරණ. විචිකිච්ඡාව ආර්යයන්ගේ නිවන ආවරණය කරන ධර්ම. මේ පස්වෙනි නීවරණය විචිකිච්ඡාව. එකට ඒකට විරුද්ධ ධර්මයේ තමයි ධම්ම වවත්තාන කියන්නේ. විචිකිච්ඡාව කියන්නේ දෙගිඩියාව. යමක් පිළිබඳව නිගමනයකට බැස ගන්න බෑ. අරහෙමද මෙහෙමද කියලා කතං කති කියලා කියන. එහෙමද මෙහෙමද එතර නිගමනයක් නෑ. මොනව ගැනද බුදුරජාණන් වහන්සේ ඇත්තමද ඔය සම්‍යක් සම්බුද්ධ කියන්නේ? මේක හරිද? ධර්මයේ සාක්ඛාත කියනවා. ඒක එහෙමද නැද්ද? සංඝයා සුප්පටිපන්න කියනවා. ඒක හරිද එහෙමද නැද්ද? ඒ බුදුරජාණන් වහන්සේ වදාළ ශික්ෂාව නිවන් මඟ කියලා අපි ගම්මු. මේ නිවන් මඟ හරිද වැරදිද? මේ මාර්ගයේ ගමන් කළොත් නිවනට පැමිණෙන්න පුළුවන්ද බැරි වෙයිද? අන්න හැම තැනම තියෙන්නේ මේ කතං කතේ කියන කොහොමද කොහොමද දෙගිඩියාව කියන එක. විචිකිච්ඡා කියන්නේ ඒක තමයි. දෙගිඩියාව. එක නිගමනයකට බැස ගන්න බෑ. ඒකට විරුද්ධ ධර්මයේ තමයි ධම්ම වවත්තාන කියන්නේ. ධම්ම වවත්තාන කියන්නේ ඒ ධර්ම කාරණා එමනම් විනය කාරණා හොඳට වෙන්කොට දැනගන්න. එම ධර්ම විනය හොඳට තේරුම් ගැනීම තමයි ධම්ම වවත්තාන කියලා කියන්නේ. දැන් අර ධර්ම විනය හරියට තේරුම් ගත්තේ නැත්නම් තමයි මේ සැකය ඇති වෙන්නේ. ධර්ම විනය හරියට දන්නම නම් සැකය ඇති වෙන්නේ. විචිකිච්ඡාව අඩු වෙනවා. ඒ නිසා මේ විචිකිච්ඡාවට විරුද්ධ ධර්මය ධම්ම වවත්තාන. ධර්ම විනය හොඳට දැන සිටිය යම් යම් කරුණු ඉදිරිපත් වුණා මේ පිළිබඳව ධර්ම විනය වශයෙන් හොඳට දන්නවා. එතකොට සැකයක් නැහැ. අර ඒලකපත්‍ර නාගරාජයෙක් එක්ක කතාවේ ඒ කොළයක් කඩලා කැඩිලා ගිහිල්ලා ගඟේ යනකොට ඇති වුණා සැකය. අන්න විචිකිච්ඡා. ඇයි සැකේ ඇති වුණේ? මේක තමන්ට බිඳ ගන්න ධර්ම විනය දන්නේ නැහැ. අන ධර්ම විනය වශයෙන් වෙන්කොට තේරුම් ගැනීම තමයි ධම්ම වවත්තාන කියලා මේ දේශනාවේ සඳහන්. ඒ ධම්මවවත්තාන කියන එක ආරියං නිවනට පමුණුවන ධර්මයක්. ඒකට විරුද්ධ ධර්මයේ තමයි විචිකිච්ඡා. ආරියංගේ නිවන ආවරණය කරන. ඔය විදිහට බුදුරජාණන් වහන්සේ ආදී වශයෙන් එම නැන්නා අපිත් සරලම වශයෙන් ගත්තා. දැන් බුදුරජාණන් වහන්සේ නිවන් මඟ දේශනා කළා තියෙනවා. ආර්ය මාර්ග වශයෙන් ඔය යම්කිසි ආකාරය. මේක හරිද වැරදිද? මේක මම පිළිබඳ මේ නිවනට පැමිණෙයිද යන්න පුළුවන්ද බැරිද? අන්න සැකේ කුකුස. එතකොට එතනින් එහාට යන්න මේ දෙගිඩියා. අන්න ඒක තමයි විචිකිච්ඡා කියලා බුදුරජාණන් වහන්සේ වදාරලා තියෙන්නේ. යමක තීරණයකට වහින්න බෑ, නිගමනයකට බැස ගන්න බෑ, නිතරම දෙගිඩියාව කොහොමද කොහොමද කියලා මේ නාදහස. ඒක තමයි විචිකිච්ඡාව. ඒක නිවන ආමරණය කරන ධර්මයක්. ඒකට විරුද්ධ ධර්මය තමයි ධම්මවවත්තාන. ධර්ම විනය හොඳට තේරුම් ගනි. ධර්ම විනය හොඳට තේරුම් ගත්තාම යම් කරුණක් පිළිබඳව මේක මෙහෙම තමයි කියලා සැකයක් නැතුව නිෂ්ඨාවට බැස ගන්නට. ඒ නිසා මේ විචිකිච්ඡාවට විරුද්ධ ධර්මයේ තමයි ධම්මවවත්තාන කියන්නේ. බුදුරජාණන් වහන්සේ මේ විචිකිච්ඡාව කාන්තාර මාර්ගයක් වගේ කියලා දේශනා කළා. උපමාවට දෙමං සන්ධියක් වගේ කියලත් උපමා කළා. දැන් කොහේ හරි ගමනක් යනකොට කාන්තාරයක් වාගේ පාළු ප්‍රදේශයකදී තමන් යන ගමනේ හම්බ වෙනවා දෙමං සන්ධියක්. පාර දෙකට බෙදෙනවා. එතකොට මේක දකුණු පැත්තෙන් යන්නද වම් පැත්තෙන් යන්නද මෙයා දන්නේ නැහැ. අහගන්න කෙනෙකුත් නැහැ, දන්නේත් නැහැ. දකුණෙන් යනවද වමෙන් යනවද? මොන දෙගිඩියාව. ඒ පැත්තෙන් යනවද මේ පැත්තෙන් යනවද? ඉතින් දකුණු පැත්තේ පාර දිගේ ටිකක් දුර යනවා. ආපහු වෙනවා. ඊළඟට වම් පැත්තේ පාර දිගේ ටිකක් දුර යනවා. ආපහු වෙනවා. මෙහෙම වෙනකොට ওই ප්‍රදේශයේ ඉන්නවා ස්වරමුලක්. යනේනේ මිනිස්සුන්ගේ අතේ මිටේ තියෙන දේ කඩා බිඳ ගන්න සොර සතුරු ඉන්නවා. උන් ඇවිල්ලා හිටන් මෙයාගේ අතේ මිටේ තියෙන දේ තේරෙම කඩා බිඳගෙන යන. ඒ වගේ මේ දෙගෙඩියාව විචිකිච්ඡාව තියෙන තැනත්තාට මොකද වෙන්නේ? මේක අරහෙමද මෙහෙමද අරහෙමද මෙහෙමද කිය කියා හිතේතා යනකොට එයාගේ අභ්‍යන්තරයේ තියෙන සේරම ගුණ ටික පිරිහිලායි. ගුණධර්ම වලින් පිරිහෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ විචිකිච්ඡාව කියන එකට කාන්තාර මාර්ගයක් මේ දෙමං සන්ධියක් වාගේ කියලා උපමා කළා තියෙනවා. එතකොට දැන් මේ නීවරණ පහ පිළිබඳවම සැකෙවින් කරුණු කියා දුන්නා. ඔය හැම නීවරණයක්ම ප්‍රහාණය කරගන්න හැටි ආදී වශයෙන් බණපොතේ තියෙනවා හරියට විස්තර. ඒවට ගියා නම් මේ කාලය තුල එක නීවරණයකට වැඩිය කියා දෙන්න ලැබෙන්නේ. දල වශයෙන් ওই නීවරණ පහ පිළිබඳව කියා දෙන්නට යෙදුනේ කාමච්ඡන්ද, ව්‍යාපාද, තීනමිද්ධ, උද්ධච්ච, කුක්කුච්ච, විචිකිච්ඡා. මෙන්න මේ නීවරණයන් යටපත් කරන්නට ඕන. මේ නීවරණ ධර්මයන් ඒ මාර්ග ඥාන වලින් ප්‍රහාණය වෙනවා. ඒ ගැන දීර්ඝ විස්තර කියා දෙන්න කාල නෙමේ. දැන් කාමච්ඡන්ද, ව්‍යාපාද, තීනමිද්ධ, උද්ධච්ච, කුක්කුච්ච, විචිකිච්ඡා කියලා පහක් තියෙනවා. මේන් පස්වෙනි එක විචිකිච්ඡාම සෝවාන් මාර්ග ඥානයෙන් ප්‍රහාණය. විචිකිච්ඡා නීවරණ වශයෙන් හෝ විචිකිච්ඡා අනුසය වශයෙන් කියන. ඉතින් මේ විචිකිච්ඡාම සෝවාන් මාර්ග ඥානයෙන් ප්‍රහාණය වෙනවා. ඊළඟට සකෘදාගාමි මාර්ග ඥානයෙන් කිසිවක් ප්‍රහාණය වෙන්නේ නැහැ, ටිකක් මර්ධනය වෙනවා තමයි. කාමච්ඡන්ද, ව්‍යාපාද, තීනමිද්ධ, උද්ධච්ච, කුක්කුච්ච කියලා හතරක් තියෙනවා. දැන් කාමච්ඡන්ද, ව්‍යාපාද කියන දෙක අනාගාමි මාර්ගය ඥානයෙන් ප්‍රහාණය වෙනවා. ඒ දෙක ප්‍රහාණය වෙන්නේ අනාගාමි මාර්ග ඥානයෙන් තමයි. ඊළඟට තව දෙකක් ඉතුරු වෙනවා. තීනමිද්ධ, උද්ධච්ච, කුක්කුච්ච කියන දෙක. මේ දෙක තවත් එහාට යනවා. ඒ දෙක ප්‍රහාණය වෙන්නේ රහත් මාර්ග ඥාන. මේ විදිහටයි මේ නීවරණයන්ගේ ප්‍රහාණ ක්‍රමය. ඉතින් පින්වත්නි, මේ පංච නීවරණයන් පිළිබඳව සෑහෙන විස්තරයක් මේ අවස්ථාවේදී කියලා දුන්නා. මේ පිළිබඳව තව බොහෝ දීර්ඝ විස්තර තියෙනවා. ඒවා මේ සුළු වේලාවකින් කියා දෙන්න හැටියක් නෑ. හැමදෙනාම මේවා හිතට ගන්නට ඕනේ. මෙන්න මේවා තමයි අපේ නිවන් මඟ ආවරණය කරන ධර්ම. නිවන් මඟ විතරක් නෙමෙයි, දාන සීලාදී කුසල් පවා කරන්න නොදී ආවරණය කරන. මේවා තේරුම් අරගෙන මේවා යටපත් කරන්නට ඕන. යටපත් කළා තමයි අපට සීල භාවනාදී කටයුතු කරන්නට තියෙන්නේ. ඒ නිසා හැමදෙනාම මේ ගැන තේරුම් ගන්නට ඕන. දැන් ඉතින් පැයකටත් වැඩි කාලයක් තුළ මේ පිළිබඳව ධර්ම ශ්‍රවණය කළා. වටිනා කුසල රාශියක් සිද්ධ කරගත්තා. මේ ධර්ම ශ්‍රවණය කිරීම ආදී වශයෙන් සිද්ධ කළා උදාර කුසල බලයේ හේතුවෙන් හැමදෙනාටම උතුම් අමා මහ නිවන් දකින්නට හේතු වාසනාවේවා කියන කටයුතු තමයි.